speaking, is it? Okay, thank you.
Did you have a question to pose, or your...
No, is it my turn to speak?
No.
So if it is not my turn to speak, I'll speak...
If you want, you can speak now. You were scheduled for after lunch.
I don't mind if I get the chance of speaking now.
Okay. You
Thank
have
you.
14
Thank
minutes.
You.
Yeah.
Madam Chairman, let me right at the outset state the fact that the consistent policy position of the Samagi Janabalavege has always been that Sri Lanka needs a robust, effective national security framework without compromising on human rights and democracy. We have stated our position in June 2021 in a very public statement, and also in my letter to Honorable Sumandiran, we have reiterated it. So we firmly believe that this fair balance has to be established. Madam Chairman, the PTA was enacted as a temporary provisions act for a period of 6 months in 1979. Yet this law has remained in Sri Lanka's statute books for 43 years. We believe that it is outdated, and it's a draconian piece of legislation that is not fit for its purpose. The purpose being protecting Sri Lanka's national security interests while respecting the constitutional rights of all peoples in Sri Lanka. The PTA, as it stands right now, has many serious weaknesses, and four of them stand out. Let me elaborate on those 4 points, if I may. First, it permits long-term detention up to 18 months without trial, Section 9(1) of the PTA. Second, it dispenses with the requirement to produce a suspect before a magistrate within 48 hours if a detention order is issued, Section 7(1) of the PTA. A suspect may therefore be kept in custody for 18 months without production before a magistrate. Third, it denies bail to the accused once the indictment is served in the High Court, Section 15(2) of the PTA. It makes confessions to police officers admissible as evidence, thereby incentivizing the abuse of suspects in custody, Section 16(1) of the PTA. And, Honorable Minister, the burden of proving that a confession was made under duress falls on the hands of the accused, Section 16(2) of the PTA. These weaknesses have enabled the persecution of political opponents, journalists, lawyers, human rights activists who pose no actual threat to national security. So we firmly believe that the egregious harm committed by certain sections of this particular legislation must be amended, must be repealed. And of course, considering the national security considerations, we also sincerely believe in replacing it So it's not mere repeal. Repeal and replace. Mr. Minister, let me give you an example. Way back in 2009, do you remember the episode with regard to J.S. Thissanayagam? Do you recollect that? He was convicted solely on a purported confession he gave to the police. Not a single shred of evidence other than that was presented in courts. President Barack Obama went to the extent of naming this case on World Press Freedom Day. So following international pressure, the then President Mahinda Rajapaksa pardoned Thissanayagam in 2010. The act of pardon in itself proved that he was in reality never actually posing a threat to national security. It is a clear-cut, unambiguous example of the PTA being weaponized to target a journalist that was critical of the government rather than the actual terrorists. Another example is the arrest and detention of lawyer Hijaz Hizbullah. Once again, this person, an eminent lawyer, was targeted because he was critical of the government. May I remind this noble house that Hijaz Hizbullah was one of the pioneer legal representatives who championed the cause of democracy in appearing on behalf of the legitimate government at that time, the Rajapaksa government. When you yourselves, on the other side of the political aisle, used extra-constitutional means and manipulation of constitutional procedures to grab governmental power. That was the sole reason why Hijaz Hizbullah was arrested, victimized, and I would go to the extent of saying that he was terrorized. That should not be the case. Honorable Minister, what should you be doing? You should be going after the brains behind the Easter Sunday attack. You should be going behind those terrorists who committed that heinous crime. That's what you should do. But unfortunately, the authoritarianism that exists within our Sri Lankan polity has induced all of y'all to get together and embark on a surge of political victimization activities simply using the PTA. So these examples clearly demonstrate that PTA's legacy is primarily one of abuse and selective application to target dissenting voices. Mr. Minister, another reason to repeal the draconian aspects of PTA is that it stands as an insult to Sri Lanka's independent judiciary. Judicial power cannot be exercised by officials of the executive. This is a violation of the doctrine of separation of powers. The several weaknesses mentioned above specifically impact on the independence of the judiciary. They deprive judicial officers of powers afforded under ordinary law and place undue authority in the executive branch. This is a violation of Article 4C of the Constitution. which provides that the judicial power of the people shall be exercised by Parliament through courts. Let me give you several examples. Under ordinary law, the evidence ordinance, a confession may be made only to a magistrate, whereas under PTA, confession may be made to a police officer ranking not below the rank of Assistant Superintendent of Police. Under ordinary law, the Criminal Procedure Code, a suspect must be produced before a magistrate within 24 hours, and in some cases 48 hours of arrest. This provision enables a judicial officer to inspect the condition of the suspect and oversee the investigation. But the PTA strips this power away from the judiciary and deprives it of any meaningful oversight. The new PTA amendment proposals only enables magistrates to visit places of detention, but that does not guarantee any oversight, as it places the onus on magistrates to travel to detention centres rather than on detaining authorities to produce a suspect before the magistrate. It is not practical for magistrates to travel to detention centres to get any real impression of how the suspect is being treated. The reason that the ordinary law requires the suspects to be produced in court before a magistrate is that it is in the court and outside the place of detention that such suspects may have the ability to inform magistrates about ill treatment. Moreover, under ordinary law, the Bail Act, a trial judge has the power to consider a suspect's bail application, whereas the PTA, the trial judge is stripped of that power. So, Honourable Minister, these provisions reflect an undue and totally unconstitutional lack of trust in the competence and capacity of judicial officers to make appropriate decisions. So I invite you to place your trust in the Sri Lankan judiciary. We have a unique judiciary. We have a noble judiciary. We have an impartial judiciary. If you agree with my contention, please walk the talk. None of the above four issues are addressed within the proposed amendments to the PTA that have been placed on the order paper of Parliament. Therefore, the proposed amendments ought to be rejected in toto. And that is our position, the position of the SJB and the position of the SJB Alliance. Previously, the SJB has clearly stated that it does not merely wish to point out the failings of the present government without offering viable solutions. In this context, the 2016 proposals of the Sri Lanka Law Commission should be considered as a starting point to repeal and replace the current PTA. The Law Commission is a body comprising eminent members of Sri Lanka's legal fraternity. The proposals were developed by the Commission when it was chaired by eminent lawyer President's Counsel, Mr. Ramesh De Silva. And even eminent lawyers such as Manohara De Silva, Sanjeeva Jayawardena, they were all members of this particular body. The proposals and suggestions are concise and effective and are compatible with international best practices. In these proposals, each of the main weaknesses of the PTA have been addressed. Section 4.2 of the proposals requires that a suspect be produced before a magistrate within 72 hours of arrest. Section 4.4 gives the magistrate the authority to decide whether a person should be released on bail, which is entirely in keeping with the doctrine of separation of powers. Moreover, the High Court has the power to grant bail when the suspect is produced before the High Court and even after the trial has begun. Section 5.1 provides that the maximum detention period is 30 days upon a detention order being issued by the minister, after which the suspect must be produced before the High Court. The High Court has the power to remand the person into police custody for a further maximum period of 28 days. Section 7 provides that suspects can make confessions to a magistrate, and the magistrate is empowered to satisfy themselves about the voluntariness of the confession. Therefore, these proposals can be developed into a simple and precise National Security Act for Sri Lanka, which effectively balances national security interests, fights against potential terrorism and existing terrorism, if it so exists, with constitutional rights of all persons, including their civil liberties. Now, Mr. Minister, there was a time when an alternative approach was adopted, the counter-terrorism bill. I personally had certain reservations, precisely because I believe law, statutes, especially with regard to countering terrorism and protecting national security interests, have to be precise, nimble, and fit for its purpose. I had a
Honourable
contra
Member, you have
opinion.
Two more minutes.
Thank you. I had a contra opinion about the counter-terrorism bill. There were serious reservations. In fact, certain aspects of the counter-terrorism bill exacerbated, enhanced the shortcomings of the PTA. I want to I have only limited time.
Especially with regard to trade unions.
Especially, I want to tell you, Mr. Minister, Singapore has an Internal Security Act. UK has counter-terrorism and security acts. I certainly believe that we should have our own. But the provisions should achieve the objectives. The objectives of promoting national security and preventing terrorism, not victimizing people based on their color, creed, political ideology, and what they stand for. Human rights activists, civil society activists, media personnel should not be victimized purely because they have an opposing opinion. Moreover, I think when you talk of terrorism, we have to look at the root causes of terrorism. Discrimination, economic marginalization, exploitation, exclusion from development, sentiments of victimhood, and also lack of political empowerment. These issues must be addressed, and it should be included in an inclusive human development program. And we should, as a country and a nation, achieve national security through brotherhood, harmony, preventing discrimination, eradicating racism, using ethnicity, religion, caste, creed, or any other tool to achieve one's political ends. Just last, Madam Chairperson, I would like to make a recommendation. Specifically with regard to National Security Council. You know very well that the National Security Council in Sri Lanka has been established under the Public Security Ordinance, Regulation No. 1 of 1999. I personally believe that it could not suffice. There is an urgent need for the establishment of the National Security Council. Give it legal authority and legitimacy through an act of parliament, through legislation. You can always emulate the National Security Act of 1947, as in the United States. You can always emulate the Civil Contingencies Committee, the so-called COBRA Committee, Cabinet Office Briefing Room A system that you have in UK. It was established through the 2004 Civil Contingencies Act. Please focus your attention on those aspects which will promote the national security and the terrorism prevention measures and methodologies through such acts. Avasana vashin matagaru mulasanaruda garu mantri tumi avasthawak laba denna bohoma keti welawakin saransagathawa ape adahasa idiripat karanna trasthavadaya nisa piyek ahimi wunu putek hatiyata mama bohoma pahadiliwa kiyannata ona apa rata tula trasthavadayata idak naha trasthavadaya walakwalima sandaha eyata hetu wana කරුණු කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන සමාජීය දේශපාලනික ආර්ථික ආගමික සංස්කෘතික හෝ වෙනත් ඌනතාවෙන් අඩුපාඩුකම් සොයා බලා නැවතත්වරක් රටක් තුළ ත්‍රස්තවාදයක් නිර්මාණය නොවන්නට අපි කටයුතු කරන්නට ඕන. පැහැදිලිව මතක තබා ගන්නට ඕන කවුරු හෝ කොතැනක හෝ අන්තවාදයේ ක්‍රියාත්මක කරනවා නම් ඒට සිංහල දමිල මුස්ලිම් බර්ගර් බේදයක් නැහැ. අන්තවාදයට ඉඩ තබන්නට දෙන්නට බැහැ. අපි හැමෝම දන්නවා අන්තවාදය තුළින් නියත වශයෙන්ම යම්තාක් දුරකට ත්‍රස්තවාදයකට මුලපුරන ප්‍රධානතම කාරණාවක් බවට පත්වෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ තිබෙන ඒ ප්‍රතිපාදන මේ රජය පාවිච්චි කරලා තිබෙනවා විවිධ ක්‍රියාකාරීන් දඩයන් කරන්නට. In fact, you should pay your attention to state-sponsored terrorism, using the state infrastructure to apprehend people just because they believe in a particular political ideology. තමන්ගේ දේශපාලන මතිමතාන්තර කේන්ද්‍රගත කරගෙන මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පාවිච්චි කිරීම වැරදි. ඒ නිසා කරුණා කරලා ලෝ කොමිෂන් එක නීති කොමිසම ඉතාමත්ම ප්‍රවීණ නීතිඥයින් ජනාධිපති නීතිඥ රොමේෂ් ඩිසිල්වා මැතිතුමා, මනෝහර ඩිසිල්වා මැතිතුමා, සංජීව ජයවර්ධන මැතිතුමා, එතුමන්ලා ඇතුළු තවත් කණ්ඩායමක් ඉතාමත්ම ප්‍රගතිශීලී වැදගත් යෝජනා රසක් යෝජනා කරලා තිබෙනවා. ඒ සංශෝධන ක්‍රියාත්මක කරන්න. ඒ සංශෝධන ක්‍රියාත්මක කරලා ත්‍රස්තවාදයේ වැළැක්වීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වගේම මානව අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම්, සිවිල් ආගමික සංස්කෘතික අයිතිවාසිකම්, පොදුජනයාගේ අයිතිවාසිකම් සුරකින ආකාරයේ ප්‍රගතිශීලී පනතකට මූලපුරන්නේ කියලා මම ඉල්ලීමක් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ප්‍රේම්නාත් දොළවත්ත මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 9ක කාලය. ගරු රනිල් වික්‍රමසිංහ,
මට දැන් යන්න තියෙන නිසා කතා කරන්න මම එකක් ඉල්ලන්න කැමතියි අපේ ඇමතිතුමාගෙන්. අපි මං හිතන්නේ 12 මාට වඩා ටික වේලාවක් අපිට යන්න යෝජනා කරොත් තමයි කතාවත් ඉවර කරන්න පුළුවන්. If yeah, we can go through the lunch interval, no? We can give more time for people to speak. Okay.
Hari, Garu Rani Vikramasinghe.
Yeah. Well, firstly, since you all regarding the criticizing the PTA, I put my hand up and say I am one of those who drafted it. It was abused later. But if we didn't have that legislation, you may not have fought this war. When we first had it, we had the LTET, we had a lot of terrorism. Our members, mainly of the TULF, were getting killed, and we brought this liberation, the proscription of the liberation Tamil Tigers of Elam. But that law was not sufficient, because they could say that we didn't belong to the LTET. We had to find a new law. And I was one of them. I was Deputy Minister of Foreign Affairs. We looked at it. And we looked at, actually selected the Northern Ireland, the instance of terrorism in Northern Ireland, which was quite similar to what we had in Sri Lanka. And we brought in the Prevention of Terrorism Act. That was necessary. Whatever people may say at that time, that was in accordance with the law at that time. And it was used. But I must also admit, in time to come, it was abused. And that was the problem. But then came after 1983, we gave situation where we went beyond the terrorism that you found in Northern Ireland. We are virtually at war. So we didn't bring new legislation because you have the emergency law which was brought in. I mean, basically, we had the same provisions as that was in the Defense of the Realm Act they brought for World War II. Under In UK, the same provision that was used in Sri Lanka was really brought in again under the Public Security Ordinance. Then thereafter the war went on, and the war was over in 2009. And we still retained the PTA. But there were questions whether PTA was sufficient, and also the abusers of the PTA, which have been mentioned by some of the members here, that when the war was over, why was the PTA going on? I also understand that. I think the Honorable Sumandiran will tell you how we difficulty we had of getting people who have been locked up for 20 years under the PTA to be released, because you wanted, they were insisting, the Defense Minister was insisting that there should be clearance by the intelligence. And I don't know, I couldn't understand how some of them, what were the agreements. Finally, I think we had to give instructions to release them, because there was the question of the Attorney General agreeing to release them. So we went on, then we felt that the whole nature of terrorism had changed. At one time they thought LTT was the new one. No, it wasn't. After September 11th, there was a new type of terrorism. And that type of terrorism is what we thought would come into the country. And we brought in, we thought we should bring in new legislation. And I must say, the cabinet agreed at that time to this counter-terrorism law. Now, of course, people can bail out on it. But everyone was there. There was no, if you look at the minutes, there was no dissension on that law. Far as we were concerned, we felt it was necessary. It was drafted both with the help of experts from UK, EU, both on the intelligence field and on the legal field. So covered by both. And then it went around the embassies, it went around Sri Lankans, all. And we brought it in. Unfortunately, the events that came in were such that we couldn't pass it. You had the 52 days followed by what happened with the Easter bomb. But what we say in principle is, what you need are counter-terrorism laws, which it looks at this present situation but also puts in safeguard. I am not saying bring that draft, the bill that we made, you all may not like it, but what I am saying is the PTA, even with amendments, is insufficient. What you require is a new counter-terrorism law. Kindly get your help from, if you want, from EU, from UK, from and draft it, and bring a new law. I don't think any, this PTA, the amendments are improvements, certainly. It strengthens the safeguards, but the attitude, the approach is not sufficient. I am one who feels that there are going to be terrorist threats, and we have to meet the situation. There are committees and commissions and groups which say that you can meet it under the ordinary situation. No, we can't meet it under the ordinary situation. I think the Honorable Minister and I both studied when with the law faculty the famous case of Liversedge versus Anderson and the dissenting judgment of Lord Atkins. Laws are not silent. It may not be silent, but it has to speak the same language in different ways. So people have to be, certain suspects have to be taken in, but the safeguards are there. And those safeguards are built into the counter-terrorism law, the laws of Europe. UK has a large number. I think prevention of terrorism law was repealed. There are only two sections. There are a whole lot between 2001 and now. There's a whole lot of them. We try to bring them into one legislation. That's the way you should do. But there has to be. There, today's turn, you have, and it's international terrorism. It's not like LTT or IRA or anyone that operated within area. So our laws must cover that. And I don't think we have all those provisions, the ones of detaining people was all there. In the new ones, you are staying at home and you have the electronic instruments put on you so you can walk around. That really gives more freedom. So that is what we require. Many members on both sides will disagree what I say.
Honourable Member, you have two more minutes.
I think we have to go ahead with this. Second part is, having a law is not sufficient. You must have a competent intelligence service. And that's the problem we have. I've seen how the intelligence services operate. I've seen the information that has been given. Sometimes they are good, sometimes they are bad. And we don't have the competence. When we wanted to deal with reducing the period of detention, which you would have found, it is they who come and say, don't do it. But you keep people for years, what do you find? We have gone out. I will tell you, I was there when the National Intelligence Bureau was formed. We took in the special branch. And that practice at the special branch spent most of his time looking at what the local politician does, what does the working committees here do, what the working committees do there, what do the trade unions there. You just ask how much of time they spent on it. Okay, have a special branch if you want to see what politicians are doing, we are doing, and have a separate intelligence system. That is lacking. And when we were in the security, when we were in the government, we were always told that LTT is the threat. That is what happened to us. Despite the fact that some of us took up, and I had to increase the focus on the terrorism, what was happening with ISIS, and then it became a big story. You know, I was reading the evidence the other day of the this commission which went to April bombing, and there is this army commander who says that I objected to them searching women who were having wearing hijab. Yes, I objected. But what was the use of such a thing? In UK, they didn't search them. They took everything, but they put conditions in France. What has happened? Teachers have been cut in France. Some heads have been cut off. There is no problem in UK. And basically, he thought that there was a terrorist hiding under the dress of every Muslim woman. And you are laughing. But what happened? Finally, who gave the information on the bomb? A woman. Now, if you went to harass the women, that would not have come. I mean, I was seated there, I know it. It was one woman who saved the situation for us.
Honourable Member, please wind up.
And, that has been the way. I used to question people in the Security Council to be sure that they knew what they were saying. But all the time, you take the two policemen who were killed in the East, what did the intelligence say? It was LTT. There was no LTT capable of killing. And they insisted. It is because Mr. Kabir Hashim's secretary gave some information that we got onto this track. And what is wrong is we have no analysis. We are incapable of analyzing. That's the biggest problem in our security system. We cannot analyze. I remember when I was Prime Minister in 2002, they said, or 2003, that in the East, Corona was increased, doubling and trebling the number, I think the Honourable Minister. I didn't believe it. I asked some of the foreign intelligence agencies. They say you cannot double or treble the number. But that went on, that we had allowed them to come and go, and this is what happened. Finally, there was no numbers. And you based a strategy which failed. Is that what you're asking for? There are many shortcomings. The worst is the fact that they cut each other's throats regularly. What you have to prevent in legislation is throat cutting in the intelligence services before you do anything else. You know, I think this House has to look into this whole system and look at what is the intelligence services that we require. Look at what happened with the commission to begin with. I read the evidence. I go to the library and read the evidence now. What some of those officers said at the commission is not what actually took place. I was there the day it was blasted. I know what they told me. And the foreign intelligence services said, you have to professionalize your intelligence services. So if you don't bring that in, and the new law both together, you can't face terrorism. You have to face terrorism. And look what happened. I mean, this House should do an investigation as to why the one member of the House, Rishad Badruddin, was kept. It's a breach of privilege. Can they answer why they took in Mr. Rishad Badruddin? So that shows the depth. I think we have to inquire into it. It has to be raised. There are no issue. So what I find is that actually this is a view that some of our security people have, expand the PTA. No. In my view, you need a new law and you need a new system. So that reason, though this, I must admit, this really improves the safeguards of people in it. This law by itself does not meet our requirement for a new system where we have to deal with, especially with terrorism of new types. We'll have another type. No one knows what will come in Ukraine after all this war is over. So we can't guess, but we need flexibility and the laws. For this reason, I would say that I cannot support this bill, because I think we require a modern intelligence system and the modern laws. Thank you.
Thank you, Honorable Tarak Bala Surya.
Garu Mulasudaru de Mantritumeni Mata Vinade Kiyadda Mantritumeni Madam Mitraswadi Maradana Panata Gana Katakaranda Deepika Pelibanda Mama Istuti Vanta Venava then Visheshem Api Vipakshe Mantri Varunge me Pelibanda Tibena Tarkediya Baluwathema Madnang Atta Vashema Therunganda Ba me Mokadda Tarkiya Kiyana Eka then Ape Lakshman Kiriyalla Mahatmayage Kathawedi Etuma Visheshema GLP Samathumata යම් කිසි විදියට මේ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් නැහැ කියලා එහෙමයි පටන් ගත්තේ. හැබැයි එතුමාගේ මූලික දැන් එතුමාට මම හිතන්නේ අපේ ලක්ෂණ කිරියන් එතුමාට හුඟක් ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් තියෙනවානේ. ඉතින් ඒ හින්දානේ එතුමා කිව්වේ ඕනෑම කෙනෙක්ට යුද්ධයක් කරන්න පුළුවන් කියලා. හැබැයි මෙතනදී මේ ඒ තර්කයේ එතුමාගේ ගත්තොත් බැලුවේ මොකද්ද? පැය 72ක් detention thing එක පැය 24කට කරන්න කියලා කියනවා. ඉතින් දැන් ඒ ඉන්පස්සේ අර පාපොච්චාරණ ගැන ඒ වගේම අපේ ලක්ෂ්මන් කිරියල්ල එමෙතුමා මන්ත්‍රීතුමා කිව්වා. ඉතින් ඇත්ත අපි පිළිගන්නවා මේක මේ සම්පූර්ණම මේක අංග සම්පූර්ණ පනතක් නෙවෙයි කියන එක. නමුත් ඒ direction එක නැත්තම් මේ මේකේ යම්සි අපේ රණවීර වික්‍රමසිංහ මහත්මයා පැවසු වන්දමටම හිටපු අගමැතිතුමා පැවසු වන්දමටම මේකෙන් විශේෂයෙන්ම ඒ ඉම්ප්‍රූවමන්ට් එකක් නැත්තම් ඒ වර්ධනයක් තිබෙනවා. ඉතින් GLP සමිතුමා පැවසු වන්දමටම ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක මෙතනදී ඒ ආරක්ෂාව පිළිබඳවත් ඒ වගේම ඒ පෞද්ගලික අයිතිවාසිකම් පිළිබඳවත් මෙතන ගැටලුවක් තිබෙනවා. එතකොට මේ දෙකෙන් යම්කිසි අර බැලන්ස් එකක් අපිට ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම ඒ වගේම මෙතනදී ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. දැන් අපි දන්නවා ගිය ආණ්ඩුවේ අවුරුදු 5ක් මේ කට්ටිය ආණ්ඩුව කරා කියලා. දැන් මේ අවුරුදු 5ක් ආණ්ඩුව කරපුවෙන් පස්සේ ඒ තුනෙන් දෙකේ බලයකුත් තිබුණා. නමුත් ඒ කාලය තුළදී ඒ කට්ටියට කිසිම පනතක් ගෙනෙන්න බැරි වුණා. දැන් ඒ පනතක් ගෙනෙන්න බැරි වෙලා ඉතාලම කුවකන්දමින් ඊන්පස්සේ කියනවා දැන් මේ පනත හොඳමද කියලා. ඉතින් අපිත් මමත් පිළිගන්නවා අපිත් පිළිගන්නවා මේක අංග සම්පූර්ණ පනතක් නෙවෙයි කියලා. නමුත් ඒ කට්ටියට අර දේශ පොලිටිකල් විල් එකක් මූලසන අරුඩු මන්ත්‍රීතුමිය නැත්තම් ඒ දේශපාලන අරමුණක් තිබුණේ නැහැ ගිය ආණ්ඩුවේදී මේ පනත වෙනස් කරන්න. දැන් ඒ කට්ටියට ඒ පනත වෙනස් කරන්න බැරිව දැන් අපිට දැන් අපි යම් කිසි මට්ටමකට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා නම් කියනවා මේකෙන් ඉතාම මේ තියෙන පනතට වඩා මේ සැහෙන්ඩ සාධනීය පැත්තට ගිහිල්ලා තිබෙනවා කියලා. නමුත් විපක්ෂයේ අනික් මන්ත්‍රීවරු ඒක පිළිගන්නේවත් නැහැ. ඒ කට්ටිය කියන්නේ සම්පූර්ණයෙන්ම මේක වෙනස් කරන්න ඕනේ, අර ක්‍රමයේ ගේන්න ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හැබැයි ඒ අවුරුදු 5ක් කිසි දෙයක් කරන්නේ නැහැ ගරු මූලාසල අවුරුදු මන්ත්‍රීතුමනි. ඉතින් මම හිතන්නේ ඒ පිළිමදව මම ඇත්ත වශයෙන්ම ඒ කනගාටු වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පැවසු අන්දමටම අපි පිළිගන්නවා අද ඒ නවීන ලෝකයේදී ඒ ත්‍රස්තවාදී තර්ජන එක එක විදියට එන්න පුළුවන් කියලා. මේක මේ 1978 මේ පනත ගෙනාවට දැන් ඒ යුදමේ තත්ත්වයන් වෙනස් වෙලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී අපි සියලු දෙනාම ඒ සාකච්ඡා කරලා එවැනි පනතක් ඒ ජාතික ආරක්ෂාවත් තහවුරු කරන පනතක් ගේන්න අවශ්‍යයි. නමුත් දැන් අපි බැලුවත් එහෙම මේ පනතෙන් ඒ මානව හිමිකමුත් ඒ වගේම මානව හිමිකම් යම් කිසි මට්ටමකට ඒ ආරක්ෂා කරනවා. දැන් තියෙන පනතට වඩා හොඳයි කියන එකවත් මම හිතන්නේ මේ කට්ටිය පිළිගන්නේ නැති එක ඉතින් ඇත්ත වශයෙන්ම මම කනගාටු වෙනවා. ඒ වගේම ගරු මූලසුලාරුඩු මන්ත්‍රීතුමියනි මෙතනදී විශේෂයෙන්ම මේ විපක්ෂයේ ඒ හැසිරීම පිළිබඳව මට නම් ඇත්ත වශයෙන්ම විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මෙතන ඉන්න සියලු දෙනාම මෙදන මේ පාලිමේන්තු ඉන්න සීලු දෙනාම 225 පිළිගන්නවා. අපි ඒක පුද්ගලික ඒ පුද්ගලික අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්න අපේ විශාල ලෙස බැඳීමක් තිබෙනවා කියලා. නමුත් ඒ වගේම ජාතික ආරක්ෂාවත් අපි තහවුරු කරන්න ඕනේ කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොහොතකට ඉස්සෙල්ලා කතා කරනකොට මොකද්ද කිව්වේ? දැන් මේ තර්ජන ජාතික ආරක්ෂාව තිබෙන තර්ජන දැන් අලුත් විදියකටත් එන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම මම අපේ ජීඑල් පීරිස් ඇමතුමාටත් ඒ වගේම අලි සබ්රි ඇමතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා මේ වෙනස්කම් ගෙනාවු එක පණත වෙනස් කරලා ගෙනාවු එක පිළිබඳව. මම දන්නවා මම ජීඑල් පීරිස් ඇමතුමා ඇත්ත වශයෙන්ම මෙතන ඒ වගේම අලි සබ්රි ඇමතුමාත් හිටියේ නැත්නම් මේ වෙනස්කම් කරන්න වෙන්නේ නැහැ. ඒ ඇමතිවරු දෙන්නාම එකහුව වෙලා ඒ විශේෂයෙන්ම ඒ විදේශ අමාත්‍යංශයේ ඒ පැය ගණන් මේ පනත ගැන කතා කරා. පැය ගණන් කතා කරලා ඒ මේ පනතේ තිබෙන ඒ වාක්‍ය එකෙන් එකට ගියා ගරු මූලාසුර අරුණ මන්ත්‍රීතුමනි. ඉතින් ඒ වගේම මේ පනත ඉක්මන් කරන්නත් ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකත් එක්කත් ඒ සාකච්ඡා කරලා විශේෂයෙන්ම මේ පුළුවන් තරම් ඉක්මනටම මේ පනත ගෙනාවා. ඉතින් මං හිතන්නේ මේක ඒ හරි ඩයරෙක්ෂන් එකෙන් තමයි යන්නේ, නැත්නම් හරි මාර්ගයට තමයි යන්නේ. අපි පිළිගන්නවා මේක අංග සම්පූර්ණ පනතක් නෙවෙයි. ඒ වගේම ඉදිරියේදී මෙම සභාවේ විපක්ෂින්න මන්ත්‍රීවරුත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් එක්කව වෙලා අද නවීන ලෝකයේ තිබෙන ඒ ත්‍රස්තවාදී තර්ජන වලට ගැලපෙන පනතක් ගෙනෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ පුද්ගලික අයිතිවාසිකම්ට ආරක්ෂා කරන ඒ පනතක් ගේන්න වෙනවා. නමුත් මං හිතන්නේ අපි මේ පනතේ වෙනස් කරපු විසාධනීය කරුණු විශේෂයෙන්ම අපේ ජීල් පීරිස් ඇමතුමාටත් ඒ වගේම අලිසබ්‍රිය ඇමතුමාටත් මේ ගෙනාපු ඒ සාධනීය කරුණු ගැන අපේ ස්තුතිය කෘතඥතාවයත් ප්‍රකාශ කරන්න කරමින් මගේ වචන සපම නිම කරනවා.
ස්තුති. Honorable M.A. Sumanthiran, you have 9 minutes.
Thank you, Honorable Presiding Member, for this opportunity to speak on a very important issue that is before the House today. The Prevention of Terrorism Act was brought in as a temporary provisions bill. In fact, the title to the act even has that, temporary provisions. That's a joke, because what was brought in for 6 months has gone on to live for 43 years. Honorable Ranil Wickremesinghe was heard a little while ago to say that at the time it was brought, it was constitutional. No, it wasn't. The government of that day, the law that he says he helped draft, was unconstitutional, and the government knew it. That is why it was brought in as an urgent bill with the certificate that it will be passed by a 2/3 majority in parliament. So the guarantee of a 2/3 majority was given to court even before the matter was examined by court as an urgent bill. So from its very inception, even those who gave birth to it knew that it was an unconstitutional law that they were enacting, and they continued to do that. And successive governments have allowed it to remain, not just merely allowed it to remain, but abused it. It wasn't that it was necessary at that time that it was initially used and later abused. It was abused from day one, because the very provisions in that act are for abuse, not for anything else, not to prevent terrorism. I am going to recount one or two, because the time is short, one or two personal experiences of mine, and I will, when I speak on that, I hope it qualifies my declaration under the etiquette of personal involvement in a matter that I speak. That will illustrate the absurdity of this law. I have previously mentioned a case which I will mention again. There was a couple, a husband and wife, who were prosecuted under Section 5 for failure to give information about a certain person, a person called Babu. Now, they obtained confessions from this couple. They were people who threatened, gave confessions. They were not tortured, but threat of torture. Hooks and ropes were brought and they gave their, signed the confession. But the person named Babu, who was also arrested, despite severe beatings, did not sign a confession. So I appeared for this couple when the matter came up. Babu had been released because he did not sign a confession. And Babu came to watch the proceedings of these two persons who were charged for failure to give information about him. That's how absurd this law is. And what is more, I pleaded guilty on their behalf because they pleaded with me to plead guilty, because 2 years had elapsed. They were in prison, 3 children, no one to look after them. And they were, because of the circumstances, they were given a suspended sentence and they were able to come out. But after pleading guilty to an offense that they knew very well, we knew very well, the court knew very well, that they did not commit. Another case of a person whose supposed confession said he gave food parcels in Jaffna at a particular point to LTTEs. On that very day, he was having his appendix removed at Sri Javadanapura Hospital. That matter was brought. Honorable Tilak Maharapana was Attorney General. Mr. Mohan Peeris was my senior in the case. And we told the prosecutor, don't embarrass yourself, withdraw the indictment. And the indictment was withdrawn. They write up whatever stories they want and get you to sign a confession. Honorable Leader of the Opposition mentioned the case of J.S. Thissanayagam. I was a counsel in that case. His supposed confession said in one place, he himself had written in his own handwriting because he was forced to do that. But even then, in one place it said, they offered me money. I said, I did not want. In Tamil it said, Vendam endru sonnen. Vendam endru sonnen. It's written, Vendam endru sonnen. It's written in black ink. But a correction was made in blue ink over that. The letters D and the Arab D and Na was changed to do. Vendum endru sonnen. I said, I want. Now in that confession, or supposed confession, there were 50 odd other places where he has made corrections in black ink. And he has initialed on the side. On this particular point, where a different ink was used, there was no initial on the side. The very document was not authentic. But it was on that document that he was found guilty and sentenced to 20 years rigorous imprisonment. That provision still remains. You're not touching that. The most talked about provision in the PTA, the confessions made to police officers being admissible as evidence against that person, and even co-accused for that matter, still remains. You haven't touched it. Detention, you say you are reducing, I mean, Professor Peeris, Honorable Minister, you are embarrassing yourself when you stand up and say you are reducing 18 months to 12 months. I can't believe that you can do that. Does it make any difference on the ground? No, it doesn't. Tell me one person who was released because 18 months has lapsed. Tell me one person who is going to be released because 12 months is going to be lapsed now. Because you have Section 7. Before that 12 months, All you have to do is to produce a person before the magistrate. And the law says and will still say, magistrate shall remand the person until conclusion of the trial. And the trial is in the High Court.
Oh,
not in the magistrate's
court. Have 2 more minutes.
Sorry?
You have 2 more minutes.
Yeah. So, that doesn't change. You're saying you're providing provision for bail. Yes, that is for the first time. A provision for bail, a right is coming in. I acknowledge that. But anyway, you have been releasing people on bail, even without that. As you yourself said, courts have interpreted now, authoritatively, that the shall must be read as may. So what's this? This is a superfluous thing now. And when you bring it in, saying that the Court of Appeal can grant bail, you have a proviso that says subsequently the High Court can remand the person. Where in the world do you have a law where the higher court grants bail and subsequently the lower court can remand the person? Now, I must, since time is short, we have started a campaign and going countrywide where people from all walks of life, all ethnicities are calling for the total repeal of the PTA. Listen to the people of this country. We Tamils have said this for 30 or more number of years, 40 years maybe. Others have said it. The JVP suffered under this. When I started my practice, I appeared for many persons who were charged under the PTA in 89, 90, 91 and on and so on. Now you are victimizing the Muslim community under this law. Now all of these people are asking for total repeal. We will oppose this bill, even though there is a provision where there is a legal right for bail, because you are using this amendment to mislead everyone, saying this is some good first step, let us start here, we will move on, and so on. You are pulling wool over the eyes of the world, or you are trying to. You won't succeed in that. You are trying to. And therefore, to expose you, to expose this puerile attempt by the government to try and show that there is some reform. As I told you, Honorable Minister, in Jaffna, if this is reform, you have to change the word reform in the dictionary. And you did not counter me on that at that point. So therefore, in order to expose this attempt by the government to show something which makes no change on the ground, we will be opposing the passage of this bill today. Thank you.
Thank you, Honourable Member. Garu Charita Herat, Mantrituma, Obata Vinadi Dahayaka Kalayak Thiyena.
Garu Mulasanaruda Sabhapati Tumiyani, me rate ithamathma sangvedi saha ithama wedagat Regulasi නැත්නම් නීති කෙටුම් පතක් පනතක් සම්බන්ධව සංශෝධන අවස්ථාවේ කතා කරන්න ලැබීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා මුලින්ම මට පෙර කතා කරපු ගරු සුමන්දිරන් මන්ත්‍රීතුමා පැහැදිලි කර එක කාරණයක් සම්බන්ධව මම අදහසක් පළ කළ යුතුයි විශේෂයෙන්ම මේ 1979 අංක 48 දරන මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත 1979 ජූලි මාසේ 20 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරද්දී එය හදිස්සි පනතක් විදියට තමයි ගෙනත් තිබුණේ විශේෂයෙන්ම ශේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය සම්බන්ධව යම්කිසි හදිස්සි වීමක් ඒක තුල තිබුණා හදිස්සි පනත ගෙනීමේ නීති ප්‍රතිපාදන ඇතුලේ 3/2ක අනුමැතියකින් තමයි මේ පනත ගෙනත් තිබුණේ. එනිසා මෙය ඒ රැගෙන ඒමෙදිම යම්කිසි ආකාරයක ගැටලුකාරීත්වයක් නෛතිකව මතුණයි කියලා ගරු සුමන්දිරන් මන්ත්‍රීතුමා කරන නිරීක්ෂණය සම්බන්ධව අපේ අවධානය යොමු කරන්න ඕන. හැබැයි ගරු රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා මීට පෙර අදහස් ප්‍රකාශ කරද්දී කියපු වැදගත් කරුණක් මෙතනදී අපි එකතු කරන්න ඕන. ඒ කියන්නේ අපේ රටේ නෛතික පද්ධතිය නමසය හැත්තෑ අට හැත්තෑ නමේ අසුව වෙනකොට. මේ රටේ මතුවෙමින් තිබිච්ච මේ කැරලි කාරිත්ව සහිත ත්‍රස්තවාදී දිසාවට ගමන් කරපු සමාජ ක්‍රියාකාරිත්වයන් සමහන් කරන්න පුළුවන් නෛතික පද්ධතියක් අපේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තිබුණේ නැහැයි කියන මතය ඒ කාලේ තිබුණා. එනිසා තමයි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ හදිසි විධිවිධාන පනත ඒ පාර්ලිමේන්තුවට ගේන්න සිදුුණයි කියලා ඔවුන් තර්ක කරන්නේ. මේ පනත මම මේ අවස්ථාවේ කියන්න ඕන, මේ පනත ගෙනාවෙත් ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ හිටපු දෙමළ ජාතික ඇමතිවරේ K.W. දේවනායක මැතිතුමා. එතුමා හරහා තමයි මේ පනත පළමුවෙන්ම පනත් කෙටුම් පතක් විදිහට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණෙත් 1979 ජූලි මාසේ 20 වෙනිදා. ඒ වගේම ඊට පස්සේ මේ පනතට සංශෝධන දෙකක් ගෙනත් තිබුණා. ඔබ එකඟ වෙනවා 1982 අංක 10 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ සංශෝධන පනත. ඒ වගේම 1988 අංක 22 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත කියලා. මෙය ඊට පසුව දෙවරක් සංශෝධනය වෙලා තිබුණා. විශේෂයෙන්ම ඒ දෙවරෙමත් මේ ප්‍රශ්නය මේ පනත සම්බන්ධ සාකච්ඡාවේදී අපේ රටේ ත්‍රස්තවාදී වැළැක්වීම පිළිබඳ කාරණය සහ මේ පනත ගැටගැහිලා තියෙන සමාජ දේශපාලන තත්ත්වය පිළිබඳ පළල් සාකච්ඡාවක් අපේ පාර්ලිමේන්තුවේ සිදු වෙලා තියෙනවා. මමත් විශ්වාස කරනවා අපි අලුත් ත්‍රස්තවාදය සම්බන්ධ අලුත් පනතකට අලුත් නීතියකට යන්න අවශ්‍යයි. මීට පෙර තිබුණු රජය ප්‍රතිත්‍රස්ත පනත මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරමින් ඉදිරියට ගේන්න ඕනයි කියලා කල්පනා කළයි කියලා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළා. මේ පනත් දෙකම, ඒ කියන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ මේ තාවකාලික විධිවිධාන පනතත්, ඒ වගේම පහුගිය ආණ්ඩුව ගේන්න උත්සාහ කරපු ප්‍රතිත්‍රස්ත පනතත් කියන මේ පනත් දෙකම සම්බන්ධව සාකච්ඡාවේ ඉදිරියක් විදියට අපේ රටේ ත්‍රස්තවාදය හා සම්බන්ධව අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයන් පාලනය කරන්න පුළුවන් නෛතික තත්ත්වයක් හදන්න ඕන. ඒක අවශ්‍යයි. ඒක හැදීම වගේම මේ පනත හරහා අපේ සමාජයට මතු කරපු තැතිගැන්මෙන් අපි සමාජයක් විදියට නිදහස් වෙන්න ඕන. මේක මම මෙහෙම කියන්නේ, මේ පනත හරහා අපිට ධනාත්මක ප්‍රතිඵල රාශියක් ලැබුණා තමයි. ඒ කියන්නේ 1983 පස්සේ උතුරේ මතුවෙච්ච බරපතල කැරලිකාරීත්වය එක්ක ගැටුම, ඒ ගැටුම එක්ක ආරක්ෂක පැත්තෙන් වැඩ කරද්දී මෙහි විශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේම 1989 කාලේ දකුණේ මතුවෙච්ච ප්‍රශ්නෙදිත් මේ පනත යම් දුරකට ධනාත්මක එකතු කිරීම කරන්න ඇති. හැබැයි මේ පනත හරහා මතුවෙච්ච සමාජ තැතිගැන්ම, සමාජ කැළඹීම බරපතල තත්ත්වයක් අපේ රටේ නිර්මාණය කෙරුවා. එනිසා මේ පනත හොඳ පැත්තට වගේම නරක පැත්තටත් විශාල වශයෙන් සේවය කරලා තියෙනවා. මේක අපි පිළිගන්න ඕන. සමහර අවස්ථාවල දේශපාලන වශයෙන් මේකට විශාල ඉඩක් ලැබුණොත් එහෙම දේශපාලන වශයෙන් මැදිහත් වෙන්න මේ පනත සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා වැරදි ප්‍රතිඵල සමාජයට ගොඩනගනවා. ඒ නිසා ත්‍රස්තවාදය වැළැක්වීම අවශ්‍ය තත්ත්වයක් වුණාට අපේ රටේ ත්‍රස්තවාදය වැළැක්වීමේ මේ විශේෂ විධිවිධාන තාවකාලික පනත හරහා මතුවෙච්ච සමාජ තත්ත්වය ගැන අපි දැන් සාකච්ඡා කළා හොඳටම ඇති. අවුරුදු 40ක් මේ පනතත් එක්ක අපි ආරක්ෂණ වැඩ කරලා තියෙනවා, දේශපාලන සාකච්ඡාව කරලා තියෙනවා. එනිසා ත්‍රස්තවාදයයි අන්තවාදයයි කියන දුරු කරන්න ඕන, පරාජය කරන්න ඕන පැති දෙක හා සම්බන්ධවම සමාජයේ ඇතුලේ විරුද්ධ මත දැරීම කියන එකත් අපි ආරක්ෂා කරන්න ඕන. එනිසා ත්‍රස්තවාදයේ අන්තවාදයේ පරාජය කරන්න නීතියක් අපි ගේන්න ඕන. ඒ වගේම සමාජය තුළ ස්වාධීන නිදහස් භාෂණය සහ ස්වාධීනව ඇත්තටම අරගල කිරීමේ ඉඩ ආරක්ෂා කරන්න පුළුවන් නීතියක් ඒක තුළ තියෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්නය රටක් විදියට, මේක ආණ්ඩුවක ප්‍රශ්නයක් නෙමෙයි, රටක් විදියට අපි ජයග්‍රහණය කරන්න ඕන. ත්‍රස්තවාදයේ අලුත් ස්වරූප, ඒකේ ඩිජිටල් ස්වරූපයක් තියෙනවා, අද වෙනකොට ජාත්‍යන්තර ස්වරූපයක් තියෙනවා, කලාපීය ස්වරූපයක් තියෙනවා, අන්තවාදී ආගමික වෙනත් සම්බන්ධතාව මේකට තියෙනවා. එනිසා ත්‍රස්තවාදය කියන එක අද වෙනකොට තව දුරටත් එක පුංචි තැනක පුංචි කැලයක රට ඇතුලේ තියෙන පොඩි දෙයක් නෙමෙයි. ඒක නොපෙනෙන ඩිජිටල් අවකාශය ඇතුලේ ගමන් කරන මූල්‍ය පද්ධතියට සම්බන්ධ වෙච්ච ජාතියන්තරකරණය වෙච්ච ප්‍රපංචයක් විදියට තමයි තියෙන්නේ. ඒ නිසා ත්‍රස්තවාදය පරාජය කරන්න නීතියක් අපි හදනකොට මෙන්න මේ පළල් වපසරිය ගැන ඉතාමත්ම විධිමත් නිරීක්ෂණයක් එක්ක ඒ කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මම මේ සභාවේ අද මේ පනත අපි සංශෝධනය කරන්නේ මේ දරණ උත්සාහය තුළ ගරු සභාපතිතුමියනි තියෙන්නේ අර අලුත් නීතියක් එනතුරු රජයන් විදිහට කළ හැකි ඉදිරිගාමී වෙනස් කිරීම මේ පනතට සිදු කිරීමයි.
ගරු මාත්‍රිතුමා තව විනාඩි දෙකක්.
විශේෂයෙන් මේ නිසා මම විශ්වාස කරන්නේ මීට පෙර 982 සහ 988 මේ පනතට ගෙනාපු සංශෝධනවලට වඩා අපි ගේන සංශෝධනයේ ඉතාම ධනාත්මක තත්වයක් තියෙනවා. මේක අපි දකින්න ඕන. ඒ සංශෝධන දෙක අර පරණ පනත තව බලාත්මක කරන්න ගෙනාපු සංශෝධන කියලා තමයි ඒ කාලේ අපි තේරුම් ගත්තේ. හැබැයි මේ සංශෝධන පනත හරහා පරණ පනත ඊට වඩා අඩු තැනකට ගෙනියන්නේහි බර අඩු කරන්න අපි මහන්සි වෙනවා. ඒ නිසා අවසාන කාරණේ විදියට ගරු මුලාසනාරුවර මන්ත්‍රීතුමියනි, අපේ රටේ ජටත් විජිතෙන් පස්සේ අපි හදන රට මොකක්ද කියන සංවාදය අපිට හොඳට නිමා කරන්න බැරි වෙලා තියෙනවා. පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකික රාජ්‍ය පෝස්ට් කොලෝනියල් ශ්‍රී ලංකන් ස්ටේට් කියන එක අපිට හදන්න තාම බැරි වෙලා තියෙනවා. ඒ හදන්න බැරි වෙච්ච ගමන් මාර්ගේ අපි එක පැත්තකින් අන්තවාදය, තව පැත්තකින් දේශපාලනය, තව පැත්තකින් ත්‍රස්තවාදය, තවත් පැත්තකින් ඒ ත්‍රස්තවාදයට ප්‍රතිත්‍රස්තවාදය මේ වගේ පළල් අර්බුදයක හිර වෙලා ඉන්නවා. එනිසා මේ ත්‍රස්තවාදය සම්බන්ධ මේ සාකච්ඡාව නීතියක් විදිහට මෙහෙම ගෙනාවට මේකේ යට අපි නිවැරදි කරන්න ඕන දෙයක් විදිහට තියෙන්නේ මේ රටේ යටත් විජිතයට පස්සේ හදන රාජ්‍යයේ සංවාදය ධනාත්මකව නිමා කරන එකයි. මම මේ අවස්ථාවේ කියන්න ඕන අද මේ සභාවේ ඉන්න අපේ ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මැතිතුමාගේ සීයා සහ මේ සභාවේ ඉන්න යදාමිනි ගුණවර්ධන මැතිතුමාගේ සීයා, පිලිප් ගුණවර්ධන මැතිතුමායි, ජීජී පොන්නම්බලම් මැතිතුමායි දෙන්නම 936 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සංවාද කෙරුව ප්‍රශ්නේ අද ඒගොල්ලන්ගේ 3 ජෙනරේෂන් එකේ දරුවන්ටත් ඒ විදිහටම කරන්න වෙලා තියෙනවා. ජීජීගේ මුණුපුරාට ගජේන්ද්‍රටත්, පිලිප්ගේ මුණුපුරාට යදාමිනිටත් අද එක සභාවක ඒ ප්‍රශ්නේම ආයෙ අහන්න වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ අපි අපේ රටේ යටත් විජිතෙන් පස්සේ හදන රජය රාජ්‍යය සම්බන්ධ සංවාදය නිමා කරන්න බැරි වෙච්ච නිසා මේ ගමන් මගට මේ නීතිය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ රජයක් විදියට ධනාත්මක ඉදිරිපියවරක් අපි තියෙනවා. නමුත් මේ නීතියට එහා ගිය ත්‍රස්තවාදයේ සම්බන්ධ අලුත් නීති පද්ධතියකුත් රාජ්‍යයේ සම්බන්ධ අලුත් එකඟතාවකුත් හදාගත යුතුයි කියලා යෝජනා කරමින් ඔබට ස්තුති කරමින් මම නිමා කරනවා. ස්තුතියි.